සංසිඳුණු සිතක සැහැල්ලුව සැනසිල්ල සහිත අවබෝධයෙන් යුතු සන්ධ්‍යාවක් සෑම දිනාටම කල්යාණ මිත්‍රේනි. අද අපි එකතු වෙන්නේ විදසුනට නිදසුනක් වැඩසටහන් මාලාවක සමාරම්භක ආරම්භක පළමු වැඩසටහනත් සමග මේ වැඩසටහනට සම්බන්ධ වෙන සහභාගී වෙන ඔබ සියලුම දෙනා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය බොහෝම ආදරයෙන් සුපුරුදු හිතවත්කමින් මෛත්‍රියෙන් පිළිගන්නවා. කල්‍යාණ මිත්‍රේනි, විවිධ වැඩසටහන් වරින් වර මෙසේ ඉදිරිපත් කළා. නිවන සිත, මේ සිත නිවා ගැනීම පිළිබඳ ආනාපාන සති භාවනාවත් එක්ක කොහොමද වැඩ කරගන්නේ, ආනාපාන සති භාවනාව කොහොමද ඒ අරමුණින් පුහුණු වෙන්නේ කියන කාරණේ ගැන වැඩසටහන් කීපයක් කළා. ඒ වගේම මෙත් මඟ වැඩසටහන මේ මෛත්‍රී මාර්ගයේ පිළිබඳ. ඉතින් මේ වැඩසටහන් වල අවසානයේ අපි ගිය මාසේ නැතිනම් මේ මාසෙ මුල දැක්කා. ඉන් පසුව ඉල්ලීමක් තිබුණා, විශේෂයෙන් නිවෙන සිත වැඩසටහන ඉවර අවසාන වෙන්නට කලින් ඒ වැඩසටහනෙන් පසු විදර්ශනාව පිළිබඳව කිසියම් ප්‍රායෝගික වැඩසටහන් කිහිපයක් වැඩසටහන් මාලාවක් කරනවා නම් හොඳයි, ප්‍රයෝජනවත් වෙයි කියා. ඉතින් ඒ යෝජනාව, ඒ ඉල්ලීම නිසයි මේ විදසුනට නිදසුනක් වැඩසටහන ආරම්භ කරන්නේ. අපි කවුරුත් දන්නවා මේ භාවනා වර්ග මූලික වශයෙන් දෙකක් තිබෙනවා, සමත විදර්ශනා භාවනා. ඉතින් මේ හැම කල්යාණ මිත්‍රයෙක්ම භාවනාවට ලොකු උනන්දුවක්, ලොකු කැපකිරීමක් කරනවා, ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. ඒ නිසයි මේ ඉල්ලීමත් කළේ, ඒ වගේම මේ සහභාගි වෙන්නේ. දැන් බොහෝ විට මේ අපි දන්න දෙයක් තමයි මේ විදර්ශනා භාවනාව උසස් ශ්‍රේෂ්ඨයි සමත භාවනාවට වඩා. ඉතින් ඒ නිසාද ඔය භාවනා මධ්‍යස්ථාන වල බොහෝ විට දකින්ට තිබෙන්නේ විදර්ශනා භාවනා මධ්‍යස්ථාන කියලා. බොහෝම කලාතුරකින් තමයි නැත්තම් දකින්ටම නෑ වගේ සමත භාවනා මධ්‍යස්ථාන කියන නම, ඒ නාමපුවරවල ලංකාවේ භාවනා මධ්‍යස්ථානයක් කියනකොට ඊට මුලින් විදර්ශනා නැතිනම් විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියා තමයි අර්ථකථනය කරන්නේ විශේෂණ පදයක් දම. දැන් එයින් අවධාරණය කරනවා මේ සමත භාවනාවට වඩා විදර්ශනා භාවනාව වටිනවා, එය ශ්‍රේෂ්ඨයි උසස් කියන කාරණේ. ඉතින් මේ පිළිබඳව අපි කාටත් පෞද්ගලික අත්දැකීම් තිබෙනවා භාවනා පිළිබඳ සාකච්ඡාවලදී. අහනවා මොන භාවනාද කරන්නේ. ඉතින් සමත භාවනාවක් කිව්වහම, සමත භාවනාවක නමක් කිව්වහම ඒ දිහා බලන්නේ ටිකක් අඩු තක්ෂේරුවක් කරලා නිකම් පහළ පන්තියට බාලාංශික පොඩි දරුවෙ දිහා බලන විදිහට. ඒ විදර්ශනා භාවනාව ඊට වැඩිය බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්ත ඉහළ පන්තිවල භාවනාවක් විදිහට තමා මේ හිතන්නේ ආකල්පයක් අදාගෙන තිබෙන්නේ. මේ භාවනා දෙකම වැදගත්. මේවා අතර තරඟයක් නැහැ. එකක් අනිකට උපකාර වෙනවා. සමතේ විපස්සනාවට, විපස්සනාව සමතේට උපකාර වෙනවා. ඉතින් මේ මම විපස්සනා භාවනා කරන කෙනෙක්, විදර්ශනා භාවනා කරන කෙනෙක් කියන විශේෂ මානය හදාගන්න නෙවෙයි විදර්ශනාව තිබෙන්නේ. ඒ භාවනා අතර මානයක් ශ්‍රේණි, පන්ති, කුල ගොඩනගා ගන්න නෙවෙයි. ඉතින් අපේ හිත් ඒ මාන චෛතසිකේ, අහංකාර චෛතසිකේ ආවහම ඒ අපි මොනවද කරන්නේ? ඒ කරන දෙයින් කුලයක්, ශ්‍රේණියක්, පන්තියක්, මානයක් හදා ගන්නවා. දැන් එහෙම මානයක් කුලයක් හදන්න නෙවෙයි මේ විදසුනට නිදසුනක් වැඩසටහන් මාලාව අපි ඉදිරිපත් කරන්නේ. ඒ හදාගෙන තියෙන මාන, ශ්‍රේණි, පන්ති, කුල විහිළුවක් කියන කාරණය, ඒ නිසායි අපි තාම සංසාරේ ඉන්නේ කියන කාරණය තේරුම් ගන්න. මේ විදර්ශනාව කියන වචනේ සංස්කෘත වචනයක්. ඒතර පාලි, අපේ පාලි දෙවලා දහමේ මේ වචනේ තියෙන විපස්සනා, විපස්සනා පාලි වචනේ. ඉතින් මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. පුංචි ව්‍යාකරණ පැත්තේ පුංචි වෙනසක් තියෙන්නත් පුළුවන්. එකක් ක්‍රියාපදයක් විදිහටත්, අනිත් එක නාමපදයක් විදිහටත්. දැන් පාලියෙන් විපස්සනා කියවහම එය ක්‍රියාපදයක් විදිහට තියෙන්නේ, ක්‍රියාවක් විදිහට. කොහොම හරි මෙතන වැදගත් වෙන්නේ විදර්ශනාව කියන්නේ කුමක්ද, විපස්සනා කියන්නේ කුමක්ද, සහ එය කළ යුත්තේ ඇයි කියන කාරණය. දැන් භාවනාවේ අපි කවුරුත් භාවනා කරන්නේ අපේ හිත හදාගන්න. මේ හිත ගැන අපි සෑහීමකටපත් වෙනවා නම්, මේ හිත නිසා අපි හැම මොහොතකම අත්දකින්නේ සතුටක්, සැපක්, සොම්නසක් නම්, නිදහසක් නම්, සැහැල්ලුවක් නම්, විශේෂයෙන් භාවනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ හිත අපට සෑම විටම හදලා දෙන්නේ, උයලා දෙන්නේ, පිස දෙන්නේ, නිර්මාණය කර දෙන්නේ, අනලා දෙන්නේ සතුටක් නම්, සැපක් නම්, සැහැල්ලුවක් නම්, නිදහසක් නම් අමුතුවෙන් භාවනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි තියෙන අපි කාගේ අත්දැකීම තමා එහෙම එබඳු ලස්සන අත්දැකීම් කාටත් ලැබෙනවා වරින් වර. නමුත් වැඩි වශයෙන් අපි ජීවිතයේ අත්දකින්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්ත. ඉතින් හිත වැඩිපුර හදන්නේ ආතතීන්, අසහනයන්, නොරිස්සුම් ස්වභාවයන්, ප්‍රශ්න, ගැටුම් තමා පේන්න තියෙන්නේ වැඩි වශයෙන්. දැන් භාවනාවේදී මේ එසේ නැතිනම් මේ ආධ්‍යාත්මික මාර්ගයේදී පළවෙනි නියමය තමා හිත හදාගත්තොත් මේ ප්‍රශ්න නෑ කියන කාරණය. වෙන මොනව හැදුවත් ප්‍රශ්න තියෙනවා, ගැටලු තිබෙනවා, අසහන තිබෙනවා, බලාපොරොත්තු කඩවීම් තිබෙනවා. හැබැයි හිත හදාගත්තොත් එබඳු බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවෙන දුක, සන්තාපය, ඊළඟට ඒ නිසා ඇතිවෙන ආවේග, කලකිරීම් මේවා නැහැ කියන එක හිත හදාගත්තොත්. හැබැයි හිත හදාගන්න නැතුව තව බොහෝ දේවල් අපිට ලෝකේ හදන්න පුළුවන්. බොහෝ දේ හදන්න පුළුවන්. ගස් හදන්න පුළුවන්, සත්තු හදන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර හදන්න පුළුවන්. බොහෝ දේ ලෝකේ හදන්න පුළුවන්. ගෙදර පවුලක් හදාගන්න පුළුවන්, ගම හදන්න පුළුවන්, රට හදන්න පුළුවන්, පරිසරය හදන්න පුළුවන්, ඇලවේලි හදන්න පුළුවන්. හැබැයි මේ මොනවා හැදුවත් එයින් ලෝකෙට ප්‍රයෝජනයක් වෙයි, ජීවිතයටත් ප්‍රයෝජනයක් වෙයි. හැබැයි ඒ හදන කෙනාට ඒ මුළු ව්‍යායාමයේ තුලම මහා අසහන ගොඩක් තමයි අත්දකින්න වෙන්නේ. ඉතින් මේ නිසා මේ වගේ නිදහස් වෙන්න කෙනෙකුට අවශ්‍ය නම් මේ ඇති කියලා හිතෙනවා නම් මේවා වින්දා ඔය අපි කියපු නම් වට්ටෝරුව සහ ඒට තව බොහෝ ඒ ලයිස්තුවට එකතු කරන්න පුළුවන්. මේවා වින්දා ඇති කියලා, දැන් ඇති වින්දා කියලා කෙනෙකුට හිතෙනවා නම් එහෙනම් ඒ සඳහා හිත හදාගන්න තමා තියෙන්නේ. වෙන මොනවා හැදුවත් ඒ අසතුට ඇතිවීම නවතින්නේ නැහැ. ඇති වුණු අසතුට කොහොමත් නැති වෙනවා. මොනවා කළත් නොකළත් ඇතිවන හැම අසතුටක්ම කාලිකයි. ඉතින් ඒ නියමිත ආයු කාලයේ ගෙවුවහම ඒ අසතුට අතුරුදහන් වෙනවා. හැම වේදනාවක්ම කාලිකයි. පටන් ගන්නවා, උග්‍ර වෙනවා, ඊළඟට අඩු වෙලා යනවා. ඒ සඳහා මොනවත් කරන්න අවශ්‍ය නැහැ. නොකලක් ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. එතකොට මේ නැති වෙන, ඇති වෙලා නැති වෙන්න ගත වෙන කාලය අඩු වැඩි කරගන්න පුළුවන් අපිට. දිගට ඇදගෙන 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 දුක ඇදගෙන යන්නත් පුළුවන්. තරහ ඇදගෙන නැතිවෙන්න නොදී ඇදගෙන ඇදගෙන යන්නත් පුළුවන්. විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, වරුවෙන් වරුව, දවසෙන් දවස, සතියෙන් සතිය, නැවත 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 ඇති කරගෙන තියාගන්නත් පුළුවන්. බැඳගෙන එහෙම නැත්තම් ඒ අඩු කරන්නත් පුළුවන්. ඒ තියෙන කාලේ අපිට අඩු කරගන්නත් පුළුවන්. මේ දෙකමත් අපේ අතේ තිබෙන බව මේ දහම් මඟ අපිට කියනවා. දහම අපිට කියනවා මොකද්ද? මොන හේතුව නිසා හරි ඇතිවෙනවද කිසියම් හිතේ කලබලයක්, හිතේ අසහනයක්, ඔබ අකමැති චිත්ත ස්වභාවයක් ඇතිවෙනවද? ඒ ඇතිවුණු අඳුරු චිත්ත ස්වභාවය ඔබට අවශ්‍ය නම් වැඩි කාලයක් විඳින්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒ විඳින කාලය අඩු කරගන්නත් පුළුවන්. ඒ දෙකම තමන්ගේ අතේ තියෙනවා. ඉතින් භාවනාවෙන් කෙනෙකුට ලැබෙන ලොකු හැකියාවක් තමා මේ දුක විඳින කාලය, වේදනා විඳින කාලය අඩු කරගන්න පුළුවන්කම. කායිකයි මානසිකයි දෙකම ඒ විඳින කාලය තමන්ට අඩු කරගන්න පුළුවන්. එතට භාවනා නොකරන හිතක් සාමාන්‍යයෙන් වැඩි කරගන්නවා. ඒ කාලය වැඩි කරගන්නවා. ඒ වේදනාවේ, දුකේ තීව්‍රතාවයත් වැඩි කරගන්න. එතට මේවා ඔක්කොම මේ අමුතුම යාන්ත්‍රණයක්. අපිට හිතා ගන්න බැරි, හැබැයි අවබෝධ කරගන්න පුළුවන් යාන්ත්‍රණයක් තමයි මෙතන තිබෙන්නේ. හිතා ගන්න බැරි වුණාට අවබෝධ කරගන්න පුළුවන් කොහොමද මේ අසහනය ඇදගෙන යන්නේ කොහොමද වැඩි කරගන්නේ කොහොමද අඩු කරන්නේ සහ විඳින කාලය කෙටි කරගන්නේ දැන් මේ කලිනුත් අප කීවා මේ අපි යමක් නොකලත් ස්වභාවයේ තමා කිසිවක් නොකර හිටියත් ඇති වුණොත් කිසියම් අසහනයක් එය පැවතිලා වැඩි වෙලා උග්‍රම වෙලා අඩු වෙලා යනවා ඒ තමයි ස්වභාවය ඇති වුණු හැම අසහනයක්ම වැඩි වෙලා උග්‍ර වෙලා අඩු වෙලා නැති වෙලා යනවා මොනවත්ම නොකළත් ඉතින් හැබැයි අපි එහෙම ඉන්නේ නැහනේ අපි හිතනවා ඉඟලනවා කල්පනා කරනවා ඒ සියල්ලෙන් වෙන්නේ බොහෝ විට අර ඇති වුණු ප්‍රශ්නේ උග්‍රක වෙනවා මානසික ප්‍රශ්නේ කායික ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඊට පස්සේ පවුලේ ප්‍රශ්නයක් සමාජයේ ප්‍රශ්නයක් රටේ ලෝකේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉතින් අපේ පාලනයෙන් එළියට යනවා දැන් ඊට පස්සේ අපිට අඩු වැඩි කරගන්න බැරි වෙනවා ඊට කලින් මේ පාලනය අපේ අතට ගන්න පුළුවන් භවනාවෙන් දැන් මේ අපි මූලික වශයෙන් භවනාව කොටස් දෙකකට බෙදනවා කලින් කිව්වා වගේ සමත විපස්සනා කියා. හැබැයි ඊට වඩා බොහොම ලස්සන බෙදීම් භවනාවේ වර්ග තියෙනවා. ඔය සීල භවනා, දාන භවනා, සීල භවනා, චිත්ත භවනා, කාය භවනා, පඤ්ඤා භවනා කියලා භවනා වර්ග හතරක් පහක් විතර විස්තර කරනවා. අපි ඒ වෙනම දවසක කතා කරමු ඒක හරි හරි වටිනවා ඒ භවනාව පිළිබඳව ඒ තියෙන විග්‍රහය දාන භවනා ඡාග භවනා සීල භවනා කාය භවනා චිත්ත භවනා පඤ්ඤා භවනා ඉතින් එහෙම ඒ දහමේ මූලික වශයෙන් තියෙන කාරණයක් හැබැයි අපේ ව්‍යවහාරයට එනකොට අපි භාවනාව මූලික වශයෙන් බෙදන්නේ සමත භාවනා විපස්සනා භාවනා කියලා. එතනදී මේ සමතය සරලව විස්තර කරන්නේ හිත එක අරමුණකට ගෙන එනවා. හිතට සමත භාවනාවේ අපේක්ෂාව තමා හිත තැන්පත් කර ගැනීම හිත සංසුන් කර ගැනීම විපස්සනා භාවනාව තිබෙන්නේ අවබෝධය සඳහා ප්‍රඥාව සඳහා ත්‍රික අවබෝධයේ පැත්තේ දැන් මේ විපස්සනා භාවනාව නැතිනම් විදර්ශනා භාවනාව ගැන තිබෙන එක මතයක් තමයි මේ සඳහා ලොකු ධර්ම ඥානයක් තිබිය යුතුයි කියන එක. විදර්ශනාව සඳහා විශාල ධර්මඥානයක් තිබෙන්නට ඕනේ. ඉතින් එය කොතරම් දුර ගිහිල්ලා තියෙනවද කිව්වොත් මේ අභිධර්මයේ පිළිබඳව ගැඹුරු දැනීමක් නැතුව විදර්ශනා භවනාව කරන්න බැහැ කියන තැනට පවා ඇවිත් තිබෙනවා. මේක අදී ඇතුණු මතයක් නෙමෙයි. නමුත් ඒ බඳු මතයක් ආකල්පයක් තිබෙනවා මේ අභිධර්මයේ පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයකින් තොරව විදර්ශනා භවනාවක් කරන්න බැහැ කිය. සමතේට ඒ ප්‍රශ්නේ එහෙම එන්නේ නැහැ. සමතේ තියෙන්නේ සාමාන්‍ය සරලව මේ නීවරණ ටික අඳුරගෙන ඒ නීවරණ මතු වෙනකොට නීවරණ වලට වතුර පොර දාන්න නැතුව නීවරණ වලින් හිත මෑත් කරගන්නට කිසියම් අරමුණක් භාවනා අරමුණක් තීරණය කරලා හඳුනාගෙන හිත ඒ අරමුණෙහි නැවත 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 පිහිටවා ගැනීම. ඉතින් ඒ සඳහා ලොකු දහම් දැනුමක් ඕනේ කියලා කියන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය දැනීමක් ඕනේ මූලික දැනීමක්. හැබැයි විදර්ශනා භාවනාවට ඊට වෙනස් කතන්දරයක් තියෙන්නේ මේ ලොකු ධර්මඥානයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසාම මේ විදර්ශනා භාවනාවට පය තබන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා, බිය වෙනවා. මැලි වෙනවා පමණක් නෙමෙයි බය වෙනවා. මොකද ඒ ඉබඳු ගැඹුරු දැනීමක් ගිහි කෙනෙකුට ලේසියෙන් ලබන්න බෑ, බැරි නැහැ පිළිවන්. හැබැයි ඉතින් මේ තියෙන අවිවේකයත් එක්ක පුංචි කාලේ ඉඳලා ඒකේ අවධානය යොමු නොකළොත් එහෙම ඉතින් එහෙම ඒවා කටපාඩම් කරගන්න අමාරුයි. ඒ නිසා මේ විදර්ශනාව අපිට කරන්න බෑ කියන එක්තරා විදිහක පසුබට වුණු මානසිකත්වයකුත් සමාජයේ තිබෙනවා. ඒට එක හේතුවක් තමයි අර විදර්ශනාව සඳහා ගැඹුරු ධර්මඥානයක් තිබිය යුතුයි කියන. කල්‍යාණ මිත්‍රේනි, මේ දැනුම භාවනාවට උදව් වෙනවා. හැබැයි දැනුම භාවනාවට බාධාවකුත් වෙනවා. මේ දෙකම දැනුම කිසියම් දැනුමක් භාවනාවට අවශ්‍යයි. මුකුත්ම දන්නේ නැතුව මොනම භාවනාවක්වත් කරන්න බෑ. ඒක ඇත්තනේ. අපි ඒත් පිළිගන්නට පැයි මොනවා හරි දැනීමක් අවශ්‍යයි. හැබැයි ඒ මූලික දැනීම, ඒ අත්‍යවශ්‍ය දැනීමෙන් එහා ගිය දැනීම භාවනාවට බාධාවක්, සමතේටත් බාධාවක්, විපස්සනාවටත් බාධාවක්, විශේෂයෙන් විපස්සනාවට. මොකද විදර්ශනාවේදී අවබෝධයේ පැත්තට යන්නේ. එතකොට මේ අවබෝධයයි දැනුමයි එක ළඟින් වගේ යන්නේ. නිකන් සමාන්තර පාරවල් දෙකක් වගේ තමයි මුලින් පේන්නේ දැනුම හා අවබෝධය. ඉතින් එතකොට මේ එකක් අනික කියලා හැවටෙන්න පුළුවනි. يعني දැනුම අවබෝධයේ විදිහට කෙනෙක් වරදවා රවට්ටලා ගන්න පුළුවන්. එහෙම ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ දෙක භවනාවෙන් ලබන ඇත්තම අවබෝධය මොකද්ද? මේ කියවලා අහලා හිතලා ඇති කරගත්ත දැනීම, රැස් කරගත්ත දැනීම කුමක්ද කියලා මේ දෙක වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔය බොහෝ දක්ෂ භවනා ගුරුවරු, කර්මස්ථානාචාර්යයන් වහන්සේලා බොහෝ කියන්ට බෑ. නමුත් එහෙම කර්මස්ථානාචාර්යයන් වහන්සේලා මා පෞද්ගලිකව දන්නවා මේ ඒ පොතපතේ අධ්‍යාපනයේ දෙන්නේ නැහැ. ඒක කියවන්නත් එපා කියනවා. ආධුනිකයෙක් අහම එහෙම පොතපත කියවන්න දෙන්නේ නැහැ. ඒව ගැන කතා කරන්නෙත් නැහැ. කෙලින්ම මේ භාවනාවේ ගමනක් තමයි කියන්නේ. ඔය දැන් ඔය තායිලන්තේ වගේ අපි බොහොම ගරු කරන අවබෝධය ලැබූ උතුමන් ඉන්නවා හිටියා කියන ආරණ්‍ය වල වුණත් තත්ත්වය බැලුවොත් ඒ වගේ සාමාන්‍යයෙන් සමහර විට අපේ මේ සාමාන්‍ය උපාසක මහත්මයෙකුට, එහෙම නැත්නම් උපාසක අම්මා කෙනෙකුට තියෙන දහම් දැනුමක් නැහැ වගේ පේන්නේ. ඒ සූත්‍ර පිළිබඳ දැනීම, අභිධර්මයේ පිළිබඳ දැනීම, සාසන ඉතිහාසය, සංගායනා, මේ සියල්ල පිළිබඳ දැනීම නැහැ වගේ තමයි පේන්නේ. හැබැයි ඒකේ අඩුවක් පේන්නේත් නැහැ. ඒ භවනාව ඇතුලේ අවශ්‍ය අවබෝධය ලබා ගන්නට පාර කියලා දෙනවා. හැබැයි අපි ඔය අහන ධර්ම සාකච්ඡාවල අහන ප්‍රශ්න ඇහුවොත් ඒව අහන්න ඉඩකුත් නැහැ, ඇහුවට උත්තරත් නැහැ. උත්තර දෙන්න සමහර විට ඒ භවනා ගුරුවරු දන්නේ නැතුව ඒ සූත්‍ර පිළිබඳ දැනීම පවා, අභිධර්මයේ පිළිබඳ දැනීම පවා එපමණ නැහැ. මොකද එපමණ නැහැ කියන්නේ එහෙම ඒවට අවධානය යොමු කළේ නැහැ. හැබැයි මේ ප්‍රායෝගික ධර්ම පිළිබඳ බොහොම ගැඹුරු අවබෝධයක් තිබෙනවා, ජීවිතයේ පිළිබඳ, ලෝකයේ පිළිබඳ. ඉතින් මට කියන්න අවශ්‍ය මේ විදර්ශනාවට ලොකු මූලික දැනීමක් අවශ්‍ය නැහැ. එහෙම කලින්ම ලොකු දැනීමක් හදාගෙන ඇති කරගෙන විදර්ශනා කරන්න ඕනි කියලා හිතුවොත් කවදාවත් විදර්ශනා කරන්න හම්බ වෙන්නේ නැහැ. හරියට මේ සමත භාවනාවට අපි හිතනවා මේ හිත දුවනවානේ. ඉතින් මේ දුවන හිතත් එක්ක භාවනා කරන්න බෑ. කලින්ම හිත මොනවා හරි ක්‍රමයකින් තැන්පත් කරගෙන සංසුන් කරගෙන ඊට පස්සේ තමා භාවනා කරන්න පුළුවන් කියලා. එහෙම හිතුවොත් කවදාවත් සමතයක් වඩන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ වගේ මේ මුලින්ම ධර්මයේ පිළිබඳ ලොකු දැනීමක් ඇති කරගෙන ඉන්පසුව විදර්ශනා කරනවා කියලා හිතුවොත් විදර්ශනා කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ දැනීම අපිව රවට්ටනවා. දැනුම අපව රවට්ටනවා. අපිව රවට්ටන දේවල් අතර දැනුම ප්‍රධාන තැනක් ගන්න. අපි දන්නේ නැතුව අපේම දැනුමට රැවටෙනවා. අපි දන්නවා කියලා හිතනවා. ඒතර මේ දැනුමයි දන්නවා කියන සිතිවිල්ලයි මේවා එකට යන්නේ. දැනුමක් එක්කම අපිට හිතන ආ මම දන්නවා. දැන් චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා ඇහුවොත් දන්නේ කියන කෙනෙක් නැහැ. අපි කවුද දන්නේ කියන්නේ? දන්නවා. ඉතින් මොකක්ද අපිට කියන්න පුළුවන්? දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය. හරි, දන්නවා. දැන් කිව්වහම ඔබ දන්නවා. දන්නවද? ඒකටද දන්නවා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දන්නවා. පටිච්ච සමුප්පාදයක් දන්නවා. ඉතින් නොදන්නේ මොනවද? ඉතින් මේ දැනුම එකක්, දන්නවා කියන එක තව එකක්. දන්නවා කීම ඇතුලේ තියෙන්නට ඕනේ පරිවර්තනයක්. ඒ අවබෝධය එන්නේ පරිවර්තනයක් එක්ක. පරිවර්තනයකින් තොරව ඇතිවෙන්නේ දැනීමක් පමණයි. දැනීමක් එන්න පරිවර්තනයක් අවශ්‍ය නැහැ. දැනුමක් ගන්න. ඒ කියන්නේ යමක් ඉගෙන ගන්න, ඔළුවට ගන්න පරිවර්තනයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ අවධානය. අවධානයේ තිබුණොත් ඉගෙන ගන්න පුළුවන්, මතක තියාගන්නත් පුළුවන්, කියා දෙන්නත් පුළුවන්. නමුත් ඒ මතක අහන්න කලින්, කියවන්න කලින් හිතිය කෙනාම තමයි කියවුවට පස්සෙත් ඉන්නේ. මතක තියාගන්න කලින් හිතිය කෙනාම තමයි මතක තියාගත්තට පස්සෙත් ඉන්නේ. තව කෙනෙකුට උගන්වන්න කලින් හිතිය කෙනාම තමා උගන්වුවට පස්සෙත් ඉන්නේ. ඒතර පුද්ගලයා ඇතුලෙන් වෙනසක් කරන්නේ නැහැ, වෙන්නේ නැහැ. දැනුම වෙනසක් නොකර එළියෙන් හදනවා මායාවක් දන්නවා කියලා. දැන් මේ මුළු සමස්ත විදර්ශනාවම අභියෝග කරන්නේ මෙන්න මේ මායාවට. මොන මායාවටද? මේ අපි දන්නවා කියන මායාවට. මේ ලස්සන කාරණයක් විපස්සනාව ලොකු අභියෝගයක් කරනවා. ඒ අභියෝගය කරන්නේ ලෝකයට නොවේයි. මේ ලෝකයේ තිබෙන විෂයයන් වලට නොවේයි. ඒ ගැන ලියවුණු පොතපතටත් නොවේයි. ඒ අභියෝගය කරන්නේ ලෝකයේ ගැන අපි දන්නවා කියලා හිතාගෙන ඉන්න ඒ සිටිවිල්ලක. ලෝකයේ ගැන අපි දන්නවා. අපි ගැනත් අපි දන්නවා. ඉතින් විදර්ශනාව අහනවා, ඇත්තද ඔය? ඔබ කියන්නේ ඇත්තද? ඔබ ලෝකයේ ගැන දන්නවද? මේ ඉදිරියෙන් තියෙන්නේ මොනවද කියලා දන්නවද? ඉතින් අපි කියනවා මම දන්නවා. ඉදිරියෙන් තියෙන ගස් තියෙනවා, විත්ති තියෙනවා. ඉතින් මේ මොනවද අපි දන්නේ? අපි දන්නේ වචන ටිකක් පමණයි, නම් ටිකක් පමණයි. ඔබ කවුද? නම කියනවා. එපමණයි. ඉතින් මේ අපි දන්නේ නම් ටිකක්, වචන ටිකක්, ලේබල් ටිකක්, සංකල්ප ටිකක්. මේ සිතිවිලි, මේ සංකල්ප නිසා අපි ඇති කරගන්නවා තීරණයක්, තීන්දුවක්, නිගමනයක් අප දන්නවා කියලා. මේ අපේ අපේ ඔළුවට එන නං ඇත්තටම තියෙනවා කියලා. ඒ නං ඇත්තටම ලෝකේ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා දැන් අපි වාද කරනකොටත් වාද කරන්නේ ওই නං ටිකක් අල්ලගෙන. ඕනෑම විෂයක් ගැන දහම ගැන වුණත් වාද කරනකොට එහෙම නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් අරගෙන වාද කරනකොටත් වාද කරන්නේ වචන අල්ලගෙන නං අල්ලගෙන සංකල්ප අල්ලගෙන මේවා අල්ලගෙනයි වාද කරන්නේ. ඒවා අල්ලගත්තේ නැත්නම් වචනයක් අල්ලගත්තේ නැත්නම් අදහසක් අල්ලගත්තේ නැත්නම් එතන වාදයක් නෑ. එහෙම අල්ලගත්තේ නැති කෙනෙක් එක්ක වාද කරන්න කාටවත් බෑ. මේ වාදයේ වලින් දිනන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ දක්ෂ වෙන්න ඕනේ වචන පුළුවන් තරම් එහාට පෙරලලා මෙහාට පෙරලලා අනිත් පැත්ත හරවල තමයි වාදකින් දිනන්න පුළුවන් කියලා. ඒ නෙමේ සැබෑ දක්ෂතාවයේ සැබෑ දිනීම මේ අතහැරීම. මේ වචන අතහැරීම. වචන අතහැරිය කෙනෙක් එක්ක කාටවත් වාද කරන්න බෑ. තර්ක කරන්න බෑ. විවාද කරන්න බෑ. කරනවා නම් කරන්න පුළුවන්නේ සාකච්ඡාවක් පමණයි. සාකච්ඡාවක් කරන්න පුළුවන් වචන අතෑරිය කෙනෙක් එක්ක. සංකල්ප අල්ල නොගත්ත කෙනෙක් එක්ක කළ හැකි එකම දේ සාකච්ඡාව පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයක් එක්ක සාකච්ඡා කළා. මේ මනුෂ්‍ය ලෝකයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවක් කළේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් පටන්ගෙන මහා පරිනිර්වාණ සූත්‍රය දක්වා, ඒ මහා පරිනිබ්බාන සූත්‍රය දක්වාම බුදුරජාණන් වහන්සේ කර තිබෙන්නේ සාකච්ඡාව. මිනිස්සු එක්කත් සාකච්ඡා කළා. දෙවියන් එක්කත් සාකච්ඡා කළා. බ්‍රහ්මයන් සමගත් සාකච්ඡා කළා. මාරයා එක්කත් සාකච්ඡා කළා. තව අසුරයන්, නාගයන්, සමහර විට සතුන්. එතන මේ විවිධ ලෝක එක්ක බුදුරජාණන් වහන්සේ කර තිබෙන්නේ සාකච්ඡාව. හැබැයි ති ලෝකයේ විවාද කරන්න ආව බුදුරජාණන් වහන්සේ සමග ලෝකයේ තිබුණා වාදයක්, විවාදයක් බුදුරජාණන් වහන්සේ සමග සමහර බෞද්ධයන්ට තිබුණා. ඒ කියන්නේ ඒ සූත්‍ර දිහා බැලුවාම තන සමහර බෞද්ධයන් පවා ස්වාමීන් වහන්සේලා උපාසකයන් උපාසිකාවන් බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නට ආවා. එතකොට අන්‍ය ආගමිකයන්, රජවරුන්, බ්‍රාහ්මණයන්, පූජකයන්, දෙවියන්, බ්‍රහ්මයන්, මාරයන් විවිධයි. ඒ අය වාද කළා බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කළා. එතන තිබුණේ සංවාදයක්. බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් තිබුණේ සංවාදයක්. හැබැයි අනිත් පාර්ශ්වයේ කලේ විවාදයක්, වාදයක්. ඉතින් මේ දෙක වෙන් කරගන්න පුළුවන් වචන අල්ලගෙනද ඉන්නේ, දැනුම අල්ලගෙනද ඉන්නේ, දැනුම අතෑරලාද ඉන්නේ. දැනුම අතාරිනවා කියන්නේ මේ මම මුකුත් දන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ ඇඟ බේරගන්න කියන කතාවක්. මම කිසිවක් දන්නේ නැහැ, අනේ මම දන්නේ නැහැ, මං දැක්කේ නැහැ, මට ඇහුන්නේ නැහැ. නෑ, ඒ නෙමෙයි. දැනුම තියෙනවා. දැනුම නෑ කියන්න බෑනේ. හැබැයි දැනුම තිබුණට ඇත්තටම මම දන්නවද? ඇත්තටම මම දන්නවද? ද මෙතනින් තමයි නිදර්ශනාව පටන් ගන්නේ. මේ අපි දන්න දේවල්, මේ දහම පිළිබඳව දන්න දේවල්, මම පිළිබඳ දන්න දේ, ගෙදර පිළිබඳ දන්න දේ, අනිත් අය පිළිබඳ දන්න දේ, ලෝකයේ පිළිබඳව අපි දන්න දේ ඇත්තද? ඒව ඇත්තද? මම දන්නේ ඇත්තද? මා පිළිබඳ ඇත්ත මා දන්නවද? දහම පිළිබඳ ඇත්ත මා දන්නවද? ලෝකයේ පිළිබඳ සත්‍යය දන්නවද? ඒ දැනගෙනද මේ දුක විඳින්නේ? ඇත්ත දැනගෙනද මේ දුක් විඳින්නේ? නැතිනම් නොදැනගෙනද? ඒතර මෙන්න මෙතනින් තමයි කෙනෙක්ව විදර්ශනාවට ගේන්නේ. එතකල් විදර්ශනාවක් කෙරෙන්නේ නැහැ. අපිට යම් කිසි දේවල් ටිකක් කියන්න පුළුවන්. හැබැයි සැබෑ විදර්ශනාව පටන් ගන්නේ අපි අපේ දැනුමට අභියෝග කරන්න පටන් ගත්තා. ඒ දැනුමට අභියෝග කරනවා කියන්නේ මේ අපි දන්නේ දන්න දේ ඇත්තද? සත්‍යය. මේකද යථාර්ථය? එහෙම නැතිනම් අපි හිතන් ඉන්නවා මේක ඇත්ත කියලා. හිතන් ඉන්නවා. එතකොට එතන සිතිවිල්ලක්. සත්‍යය කියන්නේ සිතිවිල්ලක් වෙන්න බෑනේ. යථාර්ථය කියන්නේ සිතිවිල්ලකට වෙන්න බෑනේ. සිතිවිල්ලකට බෑ අපිව වෙනස් කරන්න. බාහිරින් වෙනස් කරන්න පුළුවන්. අභ්‍යන්තර වෙනසක් කරන්න බෑ සිතිවිල්ලකට. ඒ අභ්‍යන්තර වෙනස කරන්නේ අවබෝධයෙන් ප්‍රඥාවෙන්. ඉතින් මේ දැනුමින් ප්‍රඥාවට එන්නට දැනුමක් පමණයි ඇත්තක් නොවේ කියන ඒ අවබෝධය අවශ්‍ය වෙනවා. මේ දැනුමක් මිස, ඒ කියන්නේ දැනුම කියන්නේ වචන ටිකක්, සංකල්ප ටිකක්, න්‍යායන් ටිකක් පමණයි. හැබැයි ඒක එහෙමද නැද්ද කියන්න මම දන්නේ නෑ. දැන් අමාරුම දේ, ඔය අතාරින්න අමාරුම දේවල් වලින් එකක් තමයි මම දන්නවා කියන හැඟීම. දන්නවා කියන හැඟීම. මොකද ඒ දැනීමත් එක්ක තමයි මම බොහොම ඉහළට ඉදිමෙන්නේ, පිම්බෙන්නේ. මමත්වය යෝධයෙක් විදිහට නැගී සිටින්නේ ධනයෙන් නෙවෙයි, බලයෙන්ුත් නෙවෙයි. දැන් මේවත් එක්කත් අපි මමත්වය හදා ගන්නවා. ධනයත් එක්ක, බලයත් එක්ක, නිරෝගීකමත් එක්ක, පිරිසත් එක්ක. හැබැයි මේ සියල්ලටම වඩා දැනීමෙන් තමයි මමත්වයේ යෝධයෙක් විදිහට පිම්බෙන්නේ, ඉදිමෙන්නේ. ඉතින් මේ මමත්වයේ නැමැති ඒ පිම්බිච්ච බැලුම් බෝලෙට විදර්ශනාව අණිනවා, ඇල්පෙන්ති තුඩකින් වගේ අණිනවා. ඔය හිස් ඇතුළ හිස්නේ බැලුම් බෝලෙක, ඉතින් හුලං විතරනේ තියෙන්නේ. පිම්බිලා තිබ්බට එතනම ඒක පුපුරලා යනවා. ඉතින් මේ බැලුම් බෝල කැමති නෑ ඇල්පෙනිති තුඩවල් වලට. පුළුවන් තරම් පරිස්සම් වෙන්න බලනවා ඒ කටු වලින් ඈත් වෙලා ඉන්න, තමන්ගේ ආරක්ෂාව සඳහා. දන්නවා විදර්ශනාවේදී තමන්ව පිපිරිලා යන බව. ඒතර මේ පිපිරීමට අපි ඉඩ දෙන්නට ඕනේ. එහෙම නැතුව පරිස්සම් කරගෙන ඉඳ ගියොත් අර එතන තවත් මමත්වයක් හදා ගැනීමක් මිස අවබෝධයක් පැත්තට එන්නේ නැහැ. දැන් මේම කියන කාරණා මොනතරම් දුරට අපි පිළිබඳව ඇත්තද නැත්තද කියලා බලන්න ලොකු කාලයක් අවශ්‍ය නැහැ, ලොකු පරීක්ෂණයක් කරන්න අවශ්‍යත් නැහැ. ඉතින් ඔය අපි දන්න මොනවා හරි සූත්‍රයක් හරි අපි දන්න කිසියම් ධම්ම කාරණයක් අරගෙන බලන්න ඒක ඇත්තටම අපි දන්නවද කියලා. ඇත්තටම දන්නවා. ඕනෑම දෙයක් තණ්හාව නිසා දුක ඇති වෙනවා. අපි මේක කියනවනේ තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා බිය ඇති වෙනවා. තණ්හාය ජායති භයං. ඒතර මේ තණ්හාවෙන් නිදහස් වූ කල්හි තණ්හාය විප්‍රමුක්තස්ස නැති සෝකෝ. ශෝකයක් නැත. එහෙමනම් කුතෝ භයං, මොන බයක්ද? දැන් මේක මාත් කියන්න දන්නවා. සමහරට මේ කල්යාණ මිත්‍රේනොත් මට වැඩිය හොඳට කියන්න දන්නවා. දැන් මේක අපි කියන්න දන්නවා. කියන්නේ නෙදන්නේ. හැබැයි මේක ඇත්තටම අපි දන්නවද? දන්නවද නැද්ද කියලා බලන්න හොඳම දේ තමයි අපිට කොපමණ තණ්හාවක් තියෙනවද. දැන් මේ ගාථාව ඉගෙන ගන්න කලින්, අහන්න කලින් අපිට යම්කිසි තණ්හාවක් තිබුණද, ඒ තණ්හාව දැන් අඩු වෙලාද? මේ ගාථාව දැන ගැනීම නිසා ඒ තණ්හාව මොනතරම් දුරට අඩු වුණාද? ඒ තණ්හාව නිසා ඉපදුණු ශෝකයක්, බියක් තිබ්බද, ඒ ශෝක බිය දැන් මොනතරම් දුරට අඩුද? එතකොට අපි මේ දහම දැනගන්නකොට මෙන්න මේ පරීක්ෂණයට අපි අපිවම යොමු කරවන්නට ඕන. එහෙම යොමු කළොත් තමයි මේ කියන දේ ඇත්තද බොරුද කියන එක තමන්ගේ ජීවිතයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්නේ. මේ විදර්ශනාව කියන්නේ ජීවිතයට සාක්ෂිකරුවෙක් වීම. ජීවිතයට සාක්ෂිකරුවෙක් වෙනවා. දැන් සාක්ෂි දෙනවා කියන්නේ යමක් කරනව නෙමෙයි වෙන දේ බලාගෙන ඉන්නවා. එයා කරන්නේ සාක්ෂියක් විදිහට එයා දැක්කේ මොනවද, එයාට ඇහුනේ මොනවද කියන එක. එතකොට මේ විදර්ශනාවේදී විපස්සනාවේ පළවෙනිම අවස්ථාව තමයි ජීවිතයට සාක්ෂිකාරයෙක් වෙන්න. ජීවිතේ තමයි හැමදේම, ලෝකයක් ජීවිතේනේ, අපිනේ ලෝකේ අත්දකින්නේ. එතකොට මේ ජීවිතය ඇතුලේ අපි ඔන්න තණ්හාවෙන් වැඩ කරන එකට අපි සාක්ෂිකාරයෙක් වෙන්න. දැන් තන්න මේ ගාථාවට සාපේක්ෂව කතා කළොත් තණ්හාව. එතන මේ වචනේත් අපි දන්නවා. දැන් තණ්හාව කියන වචනේත් දන්නවා. තණ්හාව කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් ඒ වචනෙට තව වචනයක් අපි කියයි. ආසාව කියයි, තෘෂ්ණාව කියයි. එහෙමත් කියන්න දන්නවා. එහෙම නෙමෙයි. මේ වචනේ මොකක් වුණත් අපි අත්දකින්නවා. මේක සාක්ෂිකාරයක් වෙන්න පුළුවන් ද තණ්හාවට. එතකොට මේ තණ්හාව කියන ස්වභාවය අපි තුලින් දකින්නවද? ජීවිතේට අපි සාක්ෂිකාරයක් වෙලාද? සාක්ෂිකාරයක්. මෙයා දුක හදන හැටි අපි දකින්නවද? එයා බය හදන හැටි දකින්නවද? එතකොට අපි යම් අවස්ථාවක දුකට හා බියටපත් වෙනකොට, ශෝකයට හා බියටපත් වෙනකොට, ඒපත් වෙන ශෝකේ ප්‍රමාණය අභියේ ප්‍රමාණය සමානුපාතිකයි තණ්හාවේ ප්‍රමාණයට. අපි ඒක දැකලා තියෙනවා. හැම වෙලෙම අපි එක ගානට නෙමෙයි ශෝක කරන්නේ, බිය වෙන්නේ. ඒව වෙනස්. එතකොට ඒ වෙනස්කම් අපි දැකලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට තණ්හාව තියෙනවා. ඒ නිසා මේ ප්‍රමාණයට දුක් වෙනවා. මේ ප්‍රමාණයට බය වෙනවා. දැන් මේ වගේ අපි අපේ ජීවිතයට සාක්ෂිකාරයෙක් වීම, ජීවිතය තමයි හොඳම නිදර්ශකය විපස්සනාවට. ඒ නිසා තමයි මේ වැඩසටහනට තේමාව විදිහට තිබෙන්නේ විදසුනට නිදසුණක්. මේ විදර්ශනාවට නිදර්ශනයක්, හොඳම නිදර්ශනය තමයි ජීවිතය. වෙන උපමා අවශ්‍ය නැහැ, උපමේ අවශ්‍ය නැහැ. උපමා උපමේ ඕන වෙන්නේ දැනුමට. අපි යමක් කියනවා ඒක තේරෙන්නේ නැහැ. ලෝකේ ගෝලාකාරයි කිව්වහම ඒක තේරෙන්නේ නැත්නම් ඔන්න දොඩම් ගෙඩියක් පෙන්නලා කියන්න පුළුවන්. ඒතර ඒක උපමාවක්. මෙන්න මේ වගේ. ඉතින් ඒ වගේ උපමා තියෙන. උපමා හැම විටම යන්නේ දැනුමත් එක්ක. උපමා ඕනෙ වෙන්නේ දැනීමට. සාක්ෂියකට උපමා ඕනෙ වෙන්නේ නැහැ. එය කෙලින්ම ඍජුම අත්දැකීමක්. රූපමා නැති ඍජු දැක්මක් තමයි විපස්සනාවේදී ඇති කරගන්නේ. චීන පුරාවෘත්තයක් මේ එක පැත්තකින් රසවත්, අනිත් පැත්තෙන් බොහොම ගැඹුරුයි. එක්තරා නගරයකට චීනේ පැමිණියා කාන්තාවක්. ඒ පැමිණීම නිසා මේ මුළු නගරෙම මහා කුලප්පුවක් ඇති වුණා, මහා කලබලයක් ඇති වුණා. මොකද්ද කලබලේ? මේ කාන්තාව හරිම ලස්සනයි, තරුණයි. ඉතින් මේ ඒ නිසා ඒ නගරේ හිටපු තරුණයන් සියලු දෙනාටම අවශ්‍ය වුණා ඇයව විවාහ කරගන්න. හැමෝම විවාහ යෝජනා ගේනවා. පාරේ යනකොටත් විවාහ යෝජනා. යමක් මිලදී ගන්න වෙළඳසැලකට ගියත් විවාහ යෝජනා. පුස්තකාලයට ගියත්, උද්‍යානෙට ගියත් විවාහ යෝජනා. ඊට පස්සේ එතුමිය කිව්වා, මේක මහ කරදරයක්. මාව විවාහ කරගන්න කවුරු හරි කැමති නම් අහවල් දවසේ අහවල් වෙලාවට ටවුන් හෝල් එකට එන්න, නගර ශාලාවට එන්න. ඉතින් ඒ වෙලාවට මෙතුමිය ගියා නගර ශාලාව පිරිලා දැන්. ටවුන් හෝල් එක පිරිලා 1000කට වැඩි. ඉතින් මෙතුමිය වේදිකාවට නැගලා කියනවා මට මෙච්චර පිරිසක්ගෙන් විවාහ වෙන්න කෙනෙක්ව තෝරගන්න එක ලේසි නෑ. ඒ නිසා මම පුංචි මේ උපදේශයක් දෙන්නම්. එහෙම නැතිනම් පොඩි සුසුකමක් මම බලන්නම්. මෙන්න මේ සූත්‍රය ප්‍රඥා පාරමිතා සූත්‍රය කටපාඩමින් කාට හරි කියන්න පුළුවන් නම් අන්න එයාව මං විවාහ කරගන්න. දැන් මෙතනට ඇවිල්ලා හිටියේ දහම් පාසල් යන අයම නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ওই පාසල් ගිහිල්ලා ව්‍යාපාරයක් කරගෙන රැකියාවක් කරගෙන සමහර විට හමුදාවට බැඳිලා එහෙම නැත්නම් සිටුවරුන්ගේ දරුවෝ. ඉතින් මේ සමහරට පළවෙනි වතාවට තමයි මේ සූත්‍රේ නම ඇහුවේ. මේක මහායාන සූත්‍රයක්, ප්‍රඥා පාරමිතා සූත්‍රය. ඉතින් කිව්වා මේ සූත්‍රය කාට හරි කටපාඩමින් කියන්න පුළුවන් නම් මේ හෙට මේ වෙලාවට මෙතෙන්ටම එන්න. දැන් මේ තරුණයෝ ඒ වෙලේ ඉඳලා මේ සූත්‍රය හොයාගෙන පොත් කියන පොත් අරගෙන පොත් ටික ඔක්කොම විකුණා මුළු ටවුන් එකෙන් පැයක් ඇතුළත ප්‍රඥා පාරමිතා සූත්‍රයේ තියෙන දැන් මේවා කියවන්න දන්නෙත් නැහැ. දන්න අය හොයාගෙන එළි වෙනකල් මේක කටපාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් පහෝදාය වෙලා වෙනකොට 1000ක් ඇවිල්ලා හිටියේ නෑ. දැන් 1000කට බෑ. ඉතින් 2300ක් ඇවිල්ලා හිටියා. මේ 200ට පුළුවන් ප්‍රඥා පාරමිතා සූත්‍රයේ කටපාඩමින් කියන්න. ඉතින් දැන් එතකොට මේ තරුණිය කිව්වා මේ දැන් මේ 200ක් 300ක් අතරිනුත් මට තෝරගන්න අමාරුයිනි කෙනෙක්ව. දැන් බොහොම හොඳයි, ඔය හැමෝටම සූත්‍රයේ කටපාඩමින් කියන්න පුළුවන්. දැන් අපි තව ටිකක් එහාට යන් මට මේකේ තේරුම කියලා දෙන්න පුළුවන් කාට? තේරුම කවුරුවත් නෑ. දැන් ඔක්කොම කටපාඩම් කළා මිසක් මේකේ තේරුම මොකද්ද කියලා දන්නේ නෑ. ඒක ගැන උනන්දුවක් දැක්ුවේ නෑ. ඔය හෙට මේ වෙලාවට එන්න තේරුම දන්න, තේරුම තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කෙනෙක් එක්ක මං විවාහ වෙන්න. දැන් මේ 200 ආපහු ගිහිල්ලා මේක කියවනවා, ශබ්දකෝෂ තියාගෙන කියවනවා, විශ්වකෝෂ තියාගෙන කියවනවා, ගැටපද විවරණ තියාගෙන කියවනවා, ගුරුවරු හම්බ වෙලා අහගන්නවා මේක. මේ සූත්‍රය මේක ටිකක් දිගයි, හුඟා දිගක් නෑ, ටිකක් දිග සූත්‍රයක්. ඉතින් ඊට පස්සේ ඔන්න පහවදා ටවුන් හෝල් එකට එනකොට 10ක් විතර හිටියි. අර 1000කින් විතර දැන් පෙරිලා පෙරිලා 10 දෙනෙක් විතර ඉන්නේ. ඉතින් 10 දෙනාටම පුළුවන් තේරුම කියලා දෙන්න. මේ තරුණිය තින්දිත් කියන, ඉතින් 10 දෙනෙක්ගෙන් කෙනෙක්ව තෝරගන්න බෑනේ, ඔක්කොමලා සමානයි දැන්. දැනුම් මිනිත් සමානයි. නිසා මේ සූත්‍රයේ තේරුණේ කාටද? තේරුම් කරලා දෙන එක නෙමෙයි, තේරුණේ කාටද? තේරුම් ගත්තේ කවුද? අන්න මට හෙට ඇවිල්ලා ඒක කියන්නේ. එතකොට අන්න එයාව මං විවාහ කරගන්න. එතකොට මේ 10 දෙනාත් ආපෝ දිව්වා. දුවලා දැන් මේක තේරුම් ගන්න හදනවා. මේ මොකද්ද කියලා මේ කියන්නේ. දැන් අපි අනිත් පැයට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් නේ මේ අයට. හැබැයි ඒක නෙමෙයි Tamanට තේරෙන්නේ මොකද්ද. ඉතින් මේ ගැන නැවතත් ගුරුවරු හොයාගත්තා. ඒ ගුරුවරු කිව්වා අනේ අපිට නම් මේ වචන තේරුම් කරලා දෙන්න පුළුවන්, හැබැයි ඉන් එහා දෙයක් බෑ. ඒ භාෂා ගුරුවරු, ආගමික ගුරුවරු, පූජකවරු. ඉතින් ඔහොමම ගිහිල්ලා ඉතින් එහෙමත් නෑ. බොහොම කලාතුරකින් කෙනෙකුට සමහර විට භාවනා ගුරුවරයෙක් මුණ ගැහෙන්න ඇති. කොමාරි පහවදා ඒ ටවුන් හෝල් එක එක්කෙනයි හිටිය ඇවිල්ලා. එක්කෙනෙක් ඇවිල්ලා හිටියා. එක තරුණෙක්. ඉතින් අනිත් අය එළියේ බලාගෙන ඉන්නවා. ඇතුළට එන්න අවසර නැහැ මේ සුසුකම නැත්තම්. මේක තේරීම, වටහා ගැනීම පිළිබඳ සුසුකම. ඒ තරුණිය ඇහුවාම මේ තරුණයා ඒ ප්‍රඥා පාරමිතා සූත්‍රය තමන්ට තේරුණු හැටි හරි ලස්සනට විස්තර කරා. විස්තර කරා හරිම ලස්සනට. විස්තර කරාම ඒ තරුණිය කිව්වා බොහොම හොඳයි ඔබව මං විවාහ කරගන්න. මේ නගරෙින්ම ඔබ විතරයි ඉන්නේ සුදුස්සෙක්. ඉතින් මේ තරුණයා කියනවා මට ඔබව විවාහ කරගන්න අවශ්‍ය නැහැ. මට පෙරේද ඕනකම තිබ්බ බොහොම දැඩිව පළමුදක් තිබුණා. නිින්ද ගියේ නැහැ උන්මාදයක්. පෙරේදක් තිබුණා ඊයේත් තිබුණා ඊයේ උදේත් තිබුණා. හැබැයි දැන් මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය නැහැ. මේ සූත්‍රය කියන්නේ සරලව කිව්වොත් මේ හැම දෙයක්ම මායාවක්. රූපයත් මායාවක්, නාමයත් මායාවක්. නාමයත් මායාවක්, රූපයත් ඉස්. රූපයත් ඉස්, නාමයත් ඉස්. ඉස් බව විස මෙතන ඇත්තක් නෑ කියන එක. ඉතින් මේ තරුණයා කියනවා ඔබත් ඉස්. ඔබේ ලක්ෂණත් ඉස්. ඔබ ලස්සනයි කියලා මට හිතුණනේ. ඒ නිසානේ මගේ උන්මාදයක් ඇති වුණේ, ප්‍රේමෝන්මාදයක්. එතකොට ඒ ඔබ ලස්සනයි කියන එක එයත් ඉස්. ඒ ඔබව මට ඕනේ කියන ඒ සිතිවිල්ලත් ඉස්. ඒ ඇතිවෙච්ච ප්‍රේමයත් ඒකත් ඉස්. ඔබත් ඉස්, මාත් ඉස්. මගේ හිතේ ඔබ කෙරේ ඇති වුණු හැඟීමත්, ඒ හැඟීමත් ඉස්. ඒකකවත් අරයක් නෑ, ඇතුලක් නෑ, ඇත්තක් නෑ, පදාර්ථයක් නෑ, යථාර්ථයක් නෑ. ඉතින් මේ ඇත්ත දකිනකොට තවදුරටත් ඒ ඔබව නැතුව මට ඉන්න බෑයි කියලා හිතපු කෙනා මෙතන නෑ. ලස්සනයි කියලා ඔතන හිටිය කෙනත් නෑ. ඒ දෙදෙනා අතර ඒකපාර්ශ්වීව ඇති වුණා නම් කිසියම් බැඳීමක්, ඒ බැඳීමක් නෑ. එතනින් පස්සේ මොනවා වුණාද කියන්න ඒ කතාවේ නැහැ. දැන් මෙතනදී කල්යාණ මිත්‍රයනි, මේ තමා විපස්සනාව. විදසුනට නිදසුනක්. මොනතරම් අපූරු නිදර්ශනයක්ද, උපමාවක් නොවේ, නිදර්ශනයක්ද. මේ දැනුම මොනතරම් අපිව රවට්ටනවද. දැනුම නිසා අපි මොනතරම් රැවටිලාද ඉන්නේ. එතකොට මේ දැනුමම අපිට බැරිද විභාග කරන්න, ජීවිතයේ සාක්ෂිකාරයක් කරගෙන, ජීවිතයට සාක්ෂිකාරයක් වෙලා ඒට ලොකු කර්මස්ථාන, ලොකු ධර්ම ඥාන, ලොකු භාවනා ගුරුවරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්නවා නම් හොඳයි. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. විදර්ශනාවට ජීවිතේ තමයි හොඳම නිදර්ශනය. ජීවිතේ තමයි හොඳම නිදර්ශනය. අපේ හිතේ ඇතිවෙන ඇලීම් බැඳීම් තමා හොඳම කමඨහන්. සහ ගැටීම්, මේ සියල්ල තමා හොඳම කමඨහන්. අපි කොතැනද ඉන්නේ, අපි කවුද කියලා හරියට අඳුනගන්න. අපි ඇලෙනකොට, බැඳෙනකොට, එතන ඇලෙන කෙනෙක් හදාගන්නවා, බැඳෙන කෙනෙක් හදාගන්නවා, ඇලුණු බැඳුණු දෙයකුත් හදාගන්නවා. එතකොට මේ පැත්තෙන් ඇලුණු කෙනෙක්ව හැදෙනවා, බැඳුණු කෙනෙක්ව හැදෙනවා. අනිත් පැත්තෙන් එළියෙන්, බාහිරින් ඇලුණු දෙයක්, බැඳුණු දෙයක් හැදෙනවා. ත්‍රොන්න දෙපත්තක්. ඊළඟට මේ දෙක අතර ඇලීමක්, බැඳීමක් තියෙනවා. එතකොට මේ කාරණා තුන ගැටීමත් එක්කත් එහෙමයි. ගැටීමක් එනකොට ගැටුණු කෙනෙක් ඉන්නවා, ගැටුණු දෙයක් තියෙනවා, ගැටීමක් තියෙනවා. කාරණා තුනක්. දැන් මෙහෙම අපිට පේනවනේ, මෙහෙම කාරණා තුනක් පේනවා. එතකොට මාධ්‍යයන් තුනක්, පාර්ශවකරුවන් තුනක්. ඉතින් අපි මේවා විසඳන්න හදනවා. මේවා විග්‍රහ කරන්න හදනවා. හැබැයි මේ විදර්ශනාව බොහොම සරලව කියනවා මේ සියල්ල මායාව. මේ සියල්ල හිස්. මේ එකක් හිස් වෙච්ච ගමන්ම අනිත් ඒවා ඔක්කොම ඇදගෙන යනවා. ඇලීමයි, ඇලුණු කෙනයි, ඇලුණු දෙයි. එහෙම ඒවා නෑ. මෙතන තියෙන එකම එක මායාවක්. ඒ එකම එක මායාව දැක්ක ගමන්ම හරියට අර බැලුම් බෝලයකට ඇල්පෙනෙත්තක් රෝස කටුවක් එමුණුනහම එතනම කුපුරල යනවා වගේ මේ සමස්ත මායා ලෝකයේම බිඳ වැටෙනවා, කුපුරල යනවා. මේ තමයි විදර්ශනාව. ඉතින් මේ විදර්ශනාවට තැනක් නැත, වෙලාවකුත් නැත, ඉරියව්වකුත් නැහැ. තැනක්, වෙලාවක්, ඉරියව්වක් හා නිශ්චිත ක්‍රමයකුත් නැහැ. ඒ සමත භාවනාවට තමා ක්‍රම කියලා තියෙන්නේ. ක්‍රම භාවනා ක්‍රම තියෙන්නේ සමතේට. හැබැයි විදර්ශනාවට ක්‍රමත් නැහැ, තැනකුත් නැහැ, ඉරියව්වකුත් නැහැ, භාවනා කරන වෙලාවක් කියලා හිකුත් නැහැ. එතන මේ සියල්ලෙන්ම නිදහස් දැකීමක් තමයි විපස්සනා කියන්නේ. ඒ නිදහස් කියලා කියන්නේ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක, ඕනෑම ඉරියව්වක, ඕනෑම අත්දැකීමක් විග්‍රහ කරගන්න. ඒ අත්දැකීම නිසා අත්දැකීම විඳින කෙනයි, අත්දැකීමට භාජනය වුණු දෙයි අත්දැකීමයි කියලා අපි තුනක්, ලෝක තුනක් හදාගෙන මේ ප්‍රශ්නේ දිකට ගෙනියන හැටි දැකලා කොහෙන් හරි මේකට විදර්ශනා කටුවක් වැද්දෙවුවාම මේ සමස්තේම බිඳ වැටෙනවා. එතකොට තමයි ඇහැරෙන්නේ, ඇහැරුණාම තේරෙනවා අපි දැක්කේ හීනයක්. අපි දැක්කේ හීනයක්. නිදාගෙන ඉන්න කල්ලේ හීනේ ඇත්ත. නිදාගෙන ඉන්න කල් හීනේ ඇත්ත. හැබැයි අවදි වුණු ගමන්ම තේරෙනවා ඒක හීනයක් විතරයි. මේ හැම හැඟීමක් එක්කම අපි හීන දකිනවා. හැම සිතවිල්ලක් එක්කම, හැම චෛතසිකයක් එක්කම, හැම ක්ලේශයක් එක්කම අපි හීන දකිනවා. අපි හීන දකින කෙනෙක් බවට පත් වෙනවා. හීනේ පේන දේවල් තියෙනවා. ඒ අතර ඇති වෙන ප්‍රතික්‍රියා තියෙනවා. මේ කාරණා තුනම තියෙනවා. ඊනේ දකින්න කෙනයි, පේන දෙයි, දකින්න කෙනා සහ පේන කෙනා අතර ඇතිවෙන ප්‍රතික්‍රියා. ඉතින් මේවා ඇතුලේ අපි මේක විසඳන්න හදනවා. ඊනියක් ඇතුලේ මේ ප්‍රශ්නේ අපි විසඳන්න හදනවා. අර දැනුමින්, මේ දැනුමින් විසඳන්න හදනවා. එහෙම විසඳන්න පුළුවන් කිසියම් දුරකට. හැබැයි විදර්ශනාව අපිට කියනවා මේ සමස්තේම මායාවක්, මායාවක්, මායාවකින් පිරුණු බැලුම් බෝලයක් වගේ. එකකින් එළියට එන්න. මේක ඒකේ සාක්ෂිකාරයෙක් වෙන්න. සාක්ෂිකාරයෙක් වෙලා මේකට විදර්ශනා බැල්ම හෙලන්න. විදර්ශනා බැල්ම හෙලන්න. ඒ විදසුන් බැල්ම හෙලනකොට මේ මායාව උණු වෙලා යනවා, දිය වෙලා යනවා, හීනේ ඇහැරෙනවා. මේ ජීවිතයේ නැමැති හීනේ ඇහැරෙන්නට වෙලාවයි, පොරාවයි, විදර්ශනාවට කාලයයි. ඒ දැක්මත් එක්ක අපි ප්‍රායෝගික උත්සාහයක් කරගෙන බලමු. කෙටි වෙලාවක පුංචි අත්හදා බැලීමක් කරන්න. තමන්ට තමන්ව දැනෙන්නේ කොහොමද? මට මාව කොහොමද දැනෙන්නේ? මේ ප්‍රශ්නය අපි අපෙන්ම අහමු. මට මාව කොහොමද දැනෙන්නේ? තමන්ට තමන්ගේ ශරීරය දැනෙනවා. ඒ දැනෙන්නේ ශරීරය. අත් දෙක දැනෙනවා වෙන්න පුළුවන්. සමහර අත් දෙකේ යම් යම් කොටස් දැනෙනවා වෙන්න පුළුවන්. ඒ දැනෙන්නේ අත් දෙක. නැතිනම් වැලමිටි, ඇඟිලි. අත්ල. පාදක දැනෙනවා වෙන්න පුළුවන්. ඒ දැනෙන්නේ පාදක. හොඳට බලමු මොනවද ඇත්තටම දැනෙන්නේ. දැනෙන ලොකු කුඩා සෑම සංවේදනයකටම අවධානය යොමු කර. බලන්න ඇත්තටම කුමක්ද දැනෙන්නේ? මාවද දැනෙන්නේ? මට මාවද දැනෙන්නේ? තමන්ට තමන්වද දැනෙන්නේ? නැතිනම් ශරීරයේ කොටස් කීපයක්ද? සිතීම අත්හරින්න, දිගින් දිගට සංකල්ප හදා ගැනීම, අනුමාන කිරීම, න්‍යායන් ගොඩනගා ගැනීම අත්හරින්න, නැවත නැවතත් මූලික ප්‍රශ්නේ දෙන්න මට මාව දැනෙනවද? මට මාව දැනෙන්නේ කොහොමද? ඒ දැනීම කුමක් හෝ දැනෙනවද? ඒ දැනීම කුමක්ද? ඒ දැනෙන්නේ මාවද? සමහර විට හැඟීම් දැනෙන්න පිළිවන් සැහැල්ලුවක් නැතිනම් අවුල් සහගත ස්වභාවයක්, නොපැහැදිලි බවක්, පැහැදිලි බවක්, සතුට, ඒ දැනෙන්නේ ඇඟීමක් මිස තමන්ද? මේ විමර්ශනය විපස්සනාවේ දොර විවර කරනවා. දැනීම කුමක්ද? දැනෙන්නේ කුමක්ද? ඕනෑම අත්දැකීමක් සමග පටලැවුණු අවස්ථාවක, ඕනෑම අත්දැකීමක් සමග වැටුණු අවස්ථාවක කළ හැකි හොඳම භාවනාව තමා, නැතිනම් භාවනාවක් තමා මේ විමර්ශනය. මට මාව දැනෙනවද? මට මාව දැනෙන්නේ කොහොමද? යම්තාක් දැනීම් තිබෙනවද ඒ මමද ඒ ඒ එක්ෙක් දැනීම තද මම කියන්නේ මේවට පොතින් දැනුමින් හිසින් උත්තර දෙන්න පුළුවන් ඒවා උත්තර පමණයි විසඳීමක් නෑ විසඳුමක් නෑ එනිසා උත්තර නෙමේ වැදගත් වෙන්නේ විපස්සනාවට විමසීමයි විපස්සනාවට වැදගත් වෙන්නේ පිළිතුරු නොවේ දැනුම නොවේ විමර්ශනයයි මේ විදසුනට නිදසුනක් සමග පටන් ගන්නට උත්සාහ කළ විමර්ශනය ආත්ම පරීක්ෂණය අභ්‍යන්තර විචාරය එක පැත්තකින් රසවත් තව පැත්තකින් ගැඹුරකට යනවා ඒ වගේම අප පිළිබඳ වර්තමාන යථාර්ථය අපට අනාවරණය කර දෙනවා. නැවතත් කියන්නේ මේ ක්‍රමයක් නොවේ. මෙතන ක්‍රම නෑ, ඉරියව් නෑ, තැන් නෑ, වෙලාවල් නෑ. තිබෙන්නේ අත් නොහරින විමර්ශනය. දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම ජීවිතේ මොන අත්දැකීම ලැබුවත් එහි සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ අත්දැකීම හරියට තව කෙනෙකුට කියන්න හරියට අත්දකින්න හරියට ඒ අත්දැකීම විමර්ශනය කරන්න. කවදා හරි දවසක සාක්ෂි දෙන්න වුණොත් බුරු සාක්ෂි නොදී සත්‍යයම කියන්නට නම් ඒ අත්දැකීම පිළිබඳ ඇත්ත දැනගන්නට වෙනවා. ඒ සඳහා අපි හිතන දේවල් කියවන දේවල් වැදගත් නෑ. වැදගත් වෙන්නේ අත්දැකීමයි. අත්දැකීම අවබෝධ කර ගැනීමයි. ඒ නිසයි මේ විදසුනට නිදසුනක් උපශීර්ෂය අත්දැකීමෙන් අවබෝධයට. කල්‍යාණ මිත්‍රේනි ජීවිතය අත්දැකීම් වලින් අත්දැකීම් වලට යනවා. හැබැයි අවබෝධයට යන්නේ. අපි මොනවා කළත් ජීවිතය අත්දැකීමෙන් අත්දැකීමට යනවා. අවබෝධයට ගෙනීම අපේ අතේ තිබෙන්නේ ජීවිතය කියන්නේ අත්දැකීම් ගොඩක් විතරක්ද නැතිනම් අත්දැකීම් වලින් අවබෝධයට අපි එනවද අන්න විදර්ශනාව මේ ගැන මෙනෙහි කරන්න බලන්න නැවත නැවත තමන්ව ආත්ම පරීක්ෂණයකට ලක් කරන්න අනිත්‍යව නෙමේ තමන්ව අත්දැකීම් විමර්ශනය කරන්න. ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ ගැටලු භාවනාවෙන්ම ලිහෙන්නත් පුළුවන්. ඒ වගේම උපදේශයක් අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න. අහන්න. කල්‍යාණ මිත්‍රේනි ජීවිතය කමඨාන ජීවිතය පාරුව මේ සංසාර සුලිය වටේ අරකෙවෙන්නත් පිළිවන් එතර වෙන්නත් පිළිවන් එතර වීම සඳහායි විදර්ශනා කරකැවෙන සසර සුලිය වටේ අර කැවෙන ජීවිතය පාරුවක් කරගනිමු එතර වීම සඳහා. සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.